Honorable Sunil Handunetti, you have 12 minutes.
නියෝජකතානායකතුමනි හර්ෂන් ගරු නියෝජකතානායකතුමනි මම ස්තුතිවන්ත වෙනවා මේ විවාදයට මට කරුණු එකතු ගන්න අවස්ථාව ලබා දීම ගැන දැන් මේ පාර්ලිමේන්තුවේ අදත් මේ රේගුව ප්‍රශ්න කතා කරනවා මට කලින් කතා කරමු නාමලුත් රේගුව ගැන කතා කළා ඔව් ඒ කන්ටේනර් ගැන දැන් කන්ටේනර් ප්‍රශ්නේ විසඳිලා තියෙන්නේ මොකද දැන් මාධ්‍ය ඊයේ මාධ්‍ය වාර්තා පළ කරා වරායේ තදබදේ ඉවරයි බහාලුම් නිෂ්කාශනය දැන් සාමාන්‍ය පරිදි රේගුණ නිලධාරීන්ගේ සංගමේ පවසයි ඊය හතර වෙනිදා රේගුණ නිලධාරීන්ගේ සංගමේ සභාපති අමිල සංජීව කියනවා සියලු අංශ එකතු වෙලා කටයුතු කිරීම නිසා බහාලුම් තදබදේ අවසන් කිරීමට හැකි වූ බවත් තදබදයට හේතු වී තිබුණේ සියලු අංශ එක්ම කටයුතු කිරීමට නොහැකි වීම බවත් ඔහු කීය වරායට පැමිණෙන සියලුම් බහාලුම් වලින් 135ක් පමණ පරීක්ෂා කරන බවත් ඉතිරි 65 පරීක්ෂාවකින් තොරව උදාහරණ බවත් පැවසූ අතර කිසිම රටක බහාලුම් 100% පරීක්ෂා කර උදාහරණ ක්‍රමයක් සිදු නොවන බවත් කිය කියලා. ඒ වගේම රේගු අධ්‍යක්ෂ ජනරාල්තුමා මේ පිළිබඳ ක්‍රමවේදී පැහැදිලි කරලා තිබුණා. මොකද 2023 ඉඳලම 2024 7/18 තෝරාගත් නිර්ණායක යටතේ නිර්ණායක 8ක් යටතේ ගරු නියෝජක කතානායකතුමනි මේ රේගුවෙන් පරීක්ෂාවන් සිද්ධ වෙනවා. සමහර ඒවා ෆිසිකලි ඔක්කොම පරීක්ෂා කරන අවස්ථා තියෙනවා. සමහර ඒවා කොටසක් පරීක්ෂා කරනවා. සමහර ඒවා සිස්ටම් එකෙන් දත්ත මත පරීක්ෂා කරනවා. ඒ ආකාරයෙන් පරීක්ෂා කරනවා. එතකොට දැන් මේ ආණ්ඩුකාරවරයා මේකට ඇඳලා තිබ්බනේ. හනීෆ් ආණ්ඩුකාරවරයා මේකට ඇඳලා සාකච්ඡාවක් කෙරුණා. ඒකෙදි මේ පිළිබඳවත් රේගු අධ්‍යක්ෂ ජෙනරාල් PBSBC නෝනිස් මහතා කියනවා එසේම ඉහත සඳහන් බහාලුම් අතර එක්ස්පෝ ලංකා යන ආයතනය නමින් ආනයනය කර ඇති බහාලුම් කිසිවක් අඩංගු නොවන අතර අවියාවුද රත්රන් හෝ මත්ද්‍රව්‍ය වැනි භාණ්ඩ නීති විරෝධීව රට තුළට පැමිණීමේ හා රේගු ආදායම අහිමිවීමේ
හැකියාව
කාරණය අපි දන්නවා ඔබතුමත් දැන් කිව්වනේ දැන් ඔය කන්ටේනර් 300ක් 2000ක් යනකම් ඔය ප්‍රශ්න විසඳ ගන්න බැරි වුණානේ දැන් මම අපි ඇහුවේ ඔය 300 ආණ්ඩුකාරතුමායි කියලා මම චෝදනා කරන්නේ නැහැ. දැන් ඔය 300ක් එළියට ගියා කියලා කියනවනේ දැන් ඔබතුමා මේක නිර්ණායකයක් කිව්වනේ ඔය 300 තෝරගත්තේ කොහමද? මොන හේතුව මතද කියන එක පිළිබඳව මේ සභාව දැනුවත් කරන්නේ. එතකොට ඔය ප්‍රශ්නේ ඉවරයි.
හරි, පැහැදිලි. නමුත් ප්‍රශ්න තියෙන්නේ ගරු
Honorable Sunil Handunetti you may continue.
නායකතුමනි. නෑ නෑ මම මගේ මම කතාව ඉවසන් ගන්න ඔබතුමා වෙලා අරගෙන කියන්න. දැන් මේ රේගුවේදී සිද්ධ වෙන මේ ක්‍රියාවලිය ගැන පොදු නිර්ණායකයක් තියෙනවා. 2024 ජූලි මාසේ පළවෙනිදා ඉඳලා මේ අවස්ථා පහකදී මේ වගේම කන්ටේනර් 500ක් රේගුවෙන් නිදහස් වෙලා තියෙනවා. ඒක ක්‍රමවේදයක් යටතේ. උදේට කාට හරි ඒක පිළිබඳව ගැටලුවක් තියෙනවා නම් එක කන්ටේනර් පෙට්ටියක හරි ප්‍රශ්නයක් තියෙනවා කියලා ඒ වෙනුවෙන් රටේ නීතිය ක්‍රියාත්මක කරන ආයතන තියෙනවා. ඒ ආයතන ගිහලා පැමිණිල්ලක් ගන්න පුළුවන්. මේක ආයතන වලට ගිහලා පැමිණිල්ලක් ගන්න වෙනුවට මේක හතර වටේ Tamanට අවශ්‍ය කරන ප්‍රචාරයක් ගන්න කාට හරි එක මඩක් ගහන්න දේශපාලන වශයෙන් මඩක් ගහන මේක අල්ලගෙන දඟලනවා ක්‍රමවේදයයි ප්‍රශ්න කරන්න ඕන ක්‍රමවේදයේ ගැටලුවක් තියෙනවා කියලා අපි පිළිගත්තා මොකද ඉඩකඩමදි නිසා දැන් අපි බ්ලූ මැන්ඩල් වල අක්කර දෙකක් අරගෙන අලුතින් මේක විසඳන්න උත්සාහ කරනවා තව අක්කර පහක් පෑලිය කොට අරගත්තා හැබැයි එකපාරටම කන්ටේනර් යාඩ් එකක් හදන්න බැරි බාපි කවුරුත් දන්නනේ නියෝජක කතානායකතුමා එතකොට ප්‍රශ්න දැන් විසඳලා තියෙනවා මම හිතන්නේ මෑත කාලේ මේ වගේ ප්‍රශ්නයක් විසඳපු කෙටිම කාලෙකින් අපි මේ ප්‍රශ්නේ විසඳලා තියෙනවා එකක් ඊළඟට වාහන ආනයනය සම්බන්ධයෙන් අපි දන්නෝ 2019 ඉඳලා මේ වාහන ගෙන්වීම පිළිබඳ ප්‍රශ්නයක් තිබුණා ඩොලර් සංචිතයේ ප්‍රශ්නයක් එක්ක. ඒක මේ 2019 ආණ්ඩුව ජාතික ජන බලවේගයේ අපි නෙමෙයි. නමුත් රටේ ආර්ථික ප්‍රතිපත්තියක් නොතිබිච්ච නිසා ඩොලර් සංචිත පවත්වාගත්තේ නැති නිසා ඒ රට බංකොලොත් කරපු නිසා රටේ තිබිච්ච වැරදි ආර්ථික ප්‍රතිපත්තිය නිසා මේ කවුරුත් කරපු පාලනේ වැරද්ද නිසා රටේ ඩොලර් හිගයක් ඇති වෙලා තියෙනවා. ණය ගෙවා ගන්න බැරි වෙලා තියෙනවා. ණය ගත්තා ණය ගෙවන්න. ඒවා කරපු කට්ටිය දැන් අහන වාහන ගෙන්නන්න නැත්තේ කියලා. 2019 ඉඳලා වාහන ගෙන්වීම නතර කරලා තිබුණා. ඇත්තටම දැන් ඒ සංචිත යම් ප්‍රමාණයකට සාධාරණ විදියට අපේ ආනයන අපනයන පරතරය අඩු වෙලා අපනයන ආදායම වැඩි වෙලා සංචාර කර්මාන්තෙන් ආදායම වැඩි වෙලා නිෂ්පාදන අපනයන ශේෂ්ඨය වර්ධනය වෙලා මේ අවුරුදු වෙනකොට අපිට 6-7% අපනයන වර්ධනයක් තියෙනවා. අපේ අපනයන වර්ධනය සිද්ධ වෙලා දැන් යම් ඩොලර් ස්ථාවර භාවයක් ඇවිල්ලා තියෙනවා. ඒ නිසා රජයට ක්‍රමානුකූලව වාහන ගෙන්වීම සඳහා ඒ අවශ්‍ය ඉඩකඩ දෙන්න පුළුවන්කම ලැබිලා තියෙනවා. ඒක ඇත්තරම ගත්තොත් හොඳ තීරණයක්. හැබැයි ඒ නිසා දැන් අපිට තියෙන සංචිතේ සම්පූර්ණ බිඳුවට බස්ස ගන්න බෑ. නිසා යම් පාලනයක් ඇතුව මේ දේ කරන්න ඕන. හැබැයි මේක හොඳ පැත්තක් තියෙන කරු නියෝජ්‍ය කතා නායකතුනි තව 2019 මේ ආනයන සීමාව ඇති වෙච්ච නිසා ලංකාවේ මේ වෙනකොට දේශීය වශයෙන් වාහන assemble කරන body parts හදන ඒ වගේම 140ක 50ක 60ක 70ක විතර අගේ දේශීය වශයෙන් එකතු කරන දේශීය වශයෙන් ශ්‍රමය එකතු කරන අලුත් කර්මාන්ත බිහි වෙලා තියෙනවා. අද අපේ 2 wheel එක හදනවා 3 wheel එක හදනවා අපේ වාහන හදනවා. ඒක අපිට අලුත් නිෂ්පාදන කර්මාන්ත ශේෂ්ත්‍රයක්. මම දන්නවා 17ක් විතර කම්පැනි ඇවිල්ලා තියෙනවා දැන් දේශීය වාහන නිෂ්පාදනයේට. දැන් එතකොට අපිට දැන් කලින් අපි වාහන හදන්නේ නැතුව 100% ආනයනය කරන තත්ත්වයට වඩා මේ ආනයනය කරද්දී දේශීය වශයෙන් නිෂ්පාදනය කරන අයවත් ආරක්ෂා කරගන්න ඕන. දේශීය වශයෙන් නිෂ්පාදනය කරන අය වෙළඳපොළක් දැන් අපිට හැදිලා තියෙනවා. ඒ 2019 අර වලකට වැටෙන එක මොලේකට හොඳයි කියන වගේ මේ අර්බුදයට රට වැටුවට පස්සේ ගත්ත ක්‍රියාමාර්ගවල ප්‍රතිඵලයක් හැටියට දේශීය වාහන නිෂ්පාදන කර්මාන්තයක් හැදිලා තියෙනවා. ඒ නිසා ආනයනය කරන වාහන එක්ක තරඟ කරන්න පුළුවන් මට්ටමේ අද විද්‍යුත් වාහන අපි හදනවා. අද අපිට අපනයන වෙළඳපොළක් හැදිලා තියෙනවා. ඒ නිසා දැන් වර්තමාන ජනාධිපතිතුමාටත් අපේ රජයටත් අපි ආනයන වෙළඳපොළ විවෘත කරලා දේශීය වශයෙන් අවශ්‍ය මිනිසුන්ගේ අවශ්‍යතාවය සම්පූර්ණ කරන වගේම දේශීය වාහන නිෂ්පාදනය කරන කර්මාන්තය ආරක්ෂා කරගන්න ඕන. ඒක අර වත්ත බැද්දට බද්දට දීලා ඇලියාවට ගියා වගේ අතහැරලා යන්න බෑ. අපේ දේශීය නිෂ්පාදනය ආරක්ෂා කරගන්න ඕන. අපේ විදේශවත්කම් සංචිතය ආරක්ෂා කරගන්න ඕන. අපි දන්නෝ විපක්ෂයේ මහතුරු හරි සන්තෝෂ වෙයි. ඒගොල්ලෝ කරපු ප්‍රතිපත්තියට අපි වැඩ කරනවා නා. ඒගොල්ලෝ ඉවක් බවක් නැතුව මේක දොර ඇරියට පස්සේ ගලාගෙන ගියා ඔක්කොම ටික. ඒක නිසා අද අපි ආයෝජන කැඳව ගන්නවා වගේම අපි ආයෝජන ආරක්ෂා කරගන්න ඕන. අපි විදේශ ආයෝජන ගෙන්න ගන්නවා වගේම ඒ විදේශ ආයෝජනවල අපේ කොටස් වෙළඳපොළට මූල්‍ය වෙළඳපොළට ඒව ආයෝජනය කරගෙන අපේ ශක්තිය වර්ධනය කරගැනීමේ ක්‍රියාමාර්ග අපි අරගෙන තියෙනවා. දැන් ඔබතුමාලට මේක අමාරුයි දරා ගන්න එක අපිට තේරෙනවා. මොකද ඔබතුමාලගේ තිබිච්ච ප්‍රතිපත්ති අනුව ඊටාම විවෘත වෙළඳපොළ ප්‍රතිපත්තියක් තිබුණා. රජයේ මැදිහත් වීමක් තිබුණේ නැහැ. ඒ නිසා ඔබතුමාලට මේක දරා ගන්න බෑ. හැබැයි ඔබතුමාලා විසින් මේ රට බංකොලොත් කරපු තත්ත්වය වෙනස් කරගෙන අද අපි අපනයන ශක්තිමත් කරගෙන ආනයන ආදේශන දේශීය ආර්ථිකයක් ශක්තිමත් කරගෙන යන ගමන එක අපේ ප්‍රතිපත්තිය. ඒක අපේ ප්‍රතිපත්තිය. අපි දන්නවා ඒකෙදි අපිත් කැමති මීට වඩා ඩොලර් සංචිතය හොඳ මට්ටමකට තියාගෙන හොඳ ඩොලර් සංචිතයක් එක්ක මීට වඩා අඩු මිලකට අපේ ජනතාවට අවශ්‍ය වාහන දෙන්න පුළුවන්කම තියෙනවා අපිට හොඳයි. හැබැයි අපේ මේ බලාපොරොත්තුව තියෙනවා. ඒ බලාපොරොත්තුව තියෙන නිසා තමයි අධ්‍යයන තුනකින් මුලින් මගී වාහන ඊට පස්සේ බාණ්ඩ ප්‍රවාහනය කරන වාහන ඊළඟට පෞද්ගලික වාහන හැටියට අධ්‍යයන තුනකින් අපි මේ ක්‍රියාත්මක කළේ. හැබැයි අපි කැමති නෑ මේ වෙනුවෙන් ඩොලර් හිර කරලා තියන්න. ඒ වෙනුවෙන් අපේ ඩොලර් හිර කරන්න අපි කැමති නැති නිසා වාහන ගෙන්න ණය ඉන්නව නම් ගෙන්න ණය මාස 3ක් ඇතුළත ඒ වාහන රෙජිස්ටර් කරන්න ඕනේ කියලා අපි කියලා තියෙනවා. හැබැයි ඒක අපි හැමදාම තියාගෙන ඉන්න නීතියක් නෙමෙයි. වාහන තුන මාස 3ක් ඇතුළත රෙජිස්ටර් කරන්නේ නැති වාහනයක් තියෙනව නම් ඒ වෙනුවෙන් පැනල්ටියක් ගහනවා. ඒක ගහන එක අයිතියක්. මොකද හේතුව ඒ මුදල් වෙන ඕනෑම ආයෝජන අවස්ථාව වලට තියෙන මුදල්. ඒවා සංචාර කර්මාන්තෙන් උපයපු මුදල්. ඒවා විදේශගත වෙලා ශ්‍රමිකයෝ වැඩ කරලා මහන්සි වෙලා දුක් මහන්සි වෙලා රටට ගෙන විදේශ විනිමය. අපේ අපනයන ශ්‍රේෂ්ඨයේ මිනිසු මහන්සි වෙලා දුක් මහන්සි වෙලා හම්බ කරන සල්ලි. අපේ කර්මාන්තකරුවෝ හම්බ කරන සල්ලි. ඒක නිසා අපි පෞද්ගලිකව ඒවා යෙදෙව්වත් වාහන කර්මාන්තයේ ඉන්න අයට අපි කියලා තියෙන්නේ කර්මාන්තයත් ආරක්ෂා කරගන්න ඕන, විදේශ විනිමයත් ආරක්ෂා කරගන්න ඕන, අපේ ආර්ථික ස්ථාවරභාවයත් ආරක්ෂා කරගන්න ඕන නියෝජ්‍ය කතා නායකතුමනි. ඒ තුනම කළමනාකරණය කිරීමේ ප්‍රතිඵලයක් තමයි අද මේ තියෙන්නේ. ඒක නිසා අපි මේක මේ ක්‍රියාමාර්ග අපි අරගෙන තියෙන්නේ එහෙමයි. ඊළඟට මතුමා දැන් සංචාර කර්මාන්ත ගැන කතා කළා. සංචාර කර්මාන්ත දියුණු කරන්න ඕනේ කියන රෑ 10ට 11ට සංගීත පවත්වනය වහනවා කියලා. ඒක අපි ගත්ත තීරණයක් නෙමෙයි. ඒක ශ්‍රේෂ්ඨාධිකරණ දින තීරණයක්. ශ්‍රේෂ්ඨාධිකරණ නඩු තීන්දුවකින්ම තියෙනවා සතියන්තවල රෑ 11 වෙනකොට සංගීත පවත්වන එක අඩු කරන්න ඕන. සතියන්තයකින් පස්සේ නවත්වන්න ඕන කියලා. ඒක ඩෙසිබල් ගානක් තියෙන ඩෙසිබල් 35ට වඩා අඩුවෙන් තියෙන්න ඕන කියලා. හැබැයි ඊට වඩා කාට හරි සංගීත සම්දස්සර පවත්වන්න ඕන ඒවා ඉන්ඩෝ හැටියට සවුන්ඩ් ප්‍රූෆ් කළා කරන්න පුළුවන්. නැතුව මේ සමහර අපේ සංචාර කර්මාන්තේ තියෙන තැන් ගත්තොත් අරුගම්බේ ගත්තත් එහෙමයි, හිරි කැටිය ගත්තත් එහෙමයි, මිරිස්ස ගත්තත් එහෙමයි තියෙන තැන් ගත්තොත් මහා විශාල ප්‍රදේශ නෙමෙයි. ජනතාව සාමාන්‍ය ජනතාව පදිංචි වෙලා ඉන්නෝ විභාගවලට පාඩම් කරන ළමයි ඉන්නෝ අනික විදේශගත වෙලා ඉන්න විදේශ විදේශික හැමෝම එන්නේ මේ බයිලා නරන්නම නෙමෙයි සමහර අය එනවා නිදහසේ ඉන්න සමහර අය ඉන්නවා කාමරයකට අවිල නිදහසේ ඉන්න ඒතර හැම සංචාරකයෙක්ගේම විදේශිකයෙක්ගේම අවශ්‍යතාවයන් සම්පූර්ණ කරන්න ඕන මෙතන බෑක්පැක්ල විතරක් ඇවිල්ලා ඉවරලා තුට්ටු දෙකට සංචාර කර්මාන්තේ බිඳුවට දාන්න අපි කැමති නැහැ එහෙම සංචාර කර්මාන්තේ සංගීත සම්දර්ශයක් දාන්න ඕන නම් එළි වෙනකන් ග්‍රවුන්ඩ් එකක් අරගෙන එක්කන්න පුළුවන් වෙනම ලංකාවේ පිට්ටන් කියන එක වෙනුවෙන් පිට්ටනියක් පාවිච්චි කරගත්තා ඕන හැටියට සවුන්ඩ්ස් පාවිච්චි කරා එළි වෙනකන් සංගීතයක් ඇහුවා සංගීත සම්දර්ශන ගහන එකයි සංචාර කර්මාන්තේ කියන්නේ දෙකක් හැබැයි මේවට නීති රීති තිබ්බට
හොනබල් සුනිල් හඳුනනටි යර් 2 මෝ මිනිට්ස්
ඔබතුමාලා තුට්ටුවකට ඒවා ගණන් ගත්තේ නැහැ මෙච්චර කාලයක් ඒවට පයින් ගහලා කඩයුතු කරේ අද නීතිය ක්‍රියාත්මක වෙන්න පටන් ගත්තම නීතිය කාටත් සාධාරණ ක්‍රියාත්මකව පටන් ගත්තම රිදෙන පිරිසක් ඉන්නවා සංචාර කර්මාන්තයෙන් අයුතු ලාභ ලබා ගත්ත කට්ටියට ඒක රිදෙනවා දේශපාලකගේ රැකවරණත් එක්ක දේශපාලකගේ ටෙලිෆෝන් කෝල් එකත් එක්ක සංචාර කර්මාන්තේ පවත් කර ගිය කට්ටියට ඒ වැඩේ විදිහට කරන් යන්න බෑ ඒගොල්ලන්ට ශ්‍රේෂ්ඨාධිකාර නීති රීති ගණන් ගත්තේ නැහැ අධිකාරණ නීති වැඩක් උන්නේ නැහැ රෑ දව රෑ 10ට පටන් ගත්තම සමහර හෝටල් වල ගැහුවා උදේ 5 වෙනකන් සින්දු කිව්වා ඈ නඩු දින්දුවේ කොපියක් ගන්න පුළුවන් දෙන්න පුළුවන් පුතාට මම දෙන්නම් මම රේගු අධ්‍යක්ෂකතුමා ඉදිරිපත් කරපු එක මම සභාගත කරනවා ඒක වාර්තාවට එකතු වෙන්න ඕන නිසා ශ්‍රේෂ්ඨ අධිකරණ තීරණයක් තියෙනවා ඊළඟට ඔය නාමල් මතක් කරද්දි මටත් මතක්ුනේ මේ රිලව් ගැන මහා සද්දයක් තිබුණේ මේ රිලව් ගැන දැන් රිලව් ගැන නැහැ නේ සද්දේ එතකොට මේ මොකද උනේ දැන් රිලව්ගේ සද්ද නැතුනේ මොකද රිලව් මොකෝ රිලව් එකපාරම වඳ වෙන්න පටන් ගත්තද නෑ අද විපක්ෂයට මාතෘකා නැති නිසා මාතෘකා හදාගත්තා මාතෘකා හදාගෙන හදාගෙන මේ යන්නේ දැන් සහල් ප්‍රශ්නේ ලොකු ප්‍රශ්නයක් කරගෙන තිබුණා හාල් නෑ හැමතැනම හාල් නෑ කියලා දැන් ඊළඟට පදේ මාරු ගන්න යනවා වී වලට හාල් වලට පදේ වී වලට මාරු කරන්න එතකොට වී මිලට සහතික මිලක් දීම පිළිබඳ තීරණය ගන්න වෙන්නේ ගොවියත් ආරක්ෂා කරගෙන පාරිභෝගිකයත් ආරක්ෂා කරගන්න ප්‍රතිපත්ති ඉඳගෙන එතකොට ඇත්තටම ගොවියට වී කපලා ගන්නකොට ගොවියට වෙළඳපොළ තරංගයට සාධාරණ මිලක් ලැබෙනව නම් අපි ඉදිරිපත් කරන සහතික මිලට වඩා අපි ඊට වඩා යටින් සහතික මිලක් තියන්නේ මොකටද පහුගිය දවස්වල අපි දැක්කා ඉතා ඉක්මනින් ගන්නකොට තෙත වී වලට හොඳ මිලක් හම්බුණා හැබැයි වේගෙන් කපා බාගල එනකොට ඒ ප්‍රශ්න වෙනස් වෙනවා වෙළඳපොළ තත්ත්ව වෙනස් වෙනවා මේ කියන විදිහට 140 50ක් දැන් වී කපල ඉවර නැහැ තාම පටන් ගත්ත මහකන්නේ දැන් මහකන්නේ පටන් අරගෙන නිවැරදි දවසේ නිවැරදි විදිහට තමයි අද තීරණය කරන්නේ අපි මේ සහතික මිල නාඩු වලට 100 නාඩු වලට 120යි සම්බව වලට 125යි කීරි සම්බව වලට 132යි කියලා එතකොට දැන් 117 15 බලාපොරොත්තු වෙච්චා හිටිය මේක අපි ඊට වඩා උඩින් තියලා තියෙනවා දැන් හැබැයි රුපියල් 85ට 95ට මිනිස්සුන්ට යටර වැටුන්නේ නැහැ හැබැයි අපි 120ට තියනකොට 120ට වඩා වැඩියෙන් පාරිභෝගික ගොවියට ලැබෙන වෙළඳපොළේදී අපි 120ට තිබ්බනම් පාඩුයි දැන් ගොවියට 120 සහතික මිල අපි දේල් තියෙන හරි වෙලාවෙදී එනිදා මෙතෙක් වී වෙළඳපොළේ තිබිච්ච සහල් වෙළඳපොළේ තිබිච්ච 3-4 දෙනෙක් තිබිච්ච ඒකාධිකාරය අද ඉවර කළා
තියෙනවා
අමාරුවක් තිබුණා වේදනාවක් තිබුණා නියෝජක කතානායක තිබුණා ඒ වේදනාව සමාජයක් හැටියට මිනිස්සු දරාගත්තා ඒ සමාජයක් හැටියට දරාගත්ත දේ නිසා අද ගොවියට සහතික මිලකුත් ලැබෙනවා පාරිභෝගිකයට සාධාරණ මිලකුත් ලැබෙනවා දැන් මේවා මීට කලින් හරියට ක්‍රියාත්මක කරපු කට්ටිය වගේ මේගොල්ලෝ කතා කරන්නේ මේවා මේගොල්ලෝ හරියට ක්‍රියාත්මක කරා නම් මේගොල්ලන්ට බලේ නැති උනේ මොකතනද මේගොල්ලෝ සහතික මිල හරියට දීලා සංචාර කර්මාන්තය හරියට කරලා වාහන හරියට ගෙනල්ලා ඩොලර් ආදායම හොඳට හොයලා ආර්ථිකය හරියට හදලා රට පාලනය කරලා මර්ධනේ මුකුත් නැතුව නීතිය හරියට ක්‍රියාත්මක කළා රේගුව හොඳට තියාගෙන ඉඳලා රට හරියට කරා නම් රට බංකොලොත් උනේ කාගෙන්ද රට බංකොලොත් කරලා මේ ඔක්කොම විනාශ කරලා දැන් ඒ මුකුත් නොකර වගේ කතා කරා ඒක හින්දා අපි කියනවා රටේ ආර්ථිකයත් මේ ආණ්ඩුව හදනවා රටේ නීතියත් හරියට ක්‍රියාත්මක කරනවා ඒ විතරක් නෙමෙයි බලාගමු කිව්වනේ ඒ ටිකත් බලා ගන්නවා මෙතෙක් මේ රටේ මහජන ධනය තමන්ගේ බූදලේ වගේ නීති අතට අරගෙන මංකොල්ල කාපු කට්ටියට නීතියෙන් ක්‍රියාමාර්ගයක් ගන්නවා බොහොම ස්තුතියි නියුද කතා නැගිට